පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනාකට වදාළ උතුම් වූ ධම්මපද පාළියේ අන්තර්ගත වෙන තවත් වටිනා ගාථා රතනයන් දෙකක්. නතං දල්හං බන්ධන මාහු දීරා යදා යසං දාරුජං පබ්බජංච සාරත්ත රත්තා මනිකුණ්ඩලේසු පුත්තේසු ධාරේ සුචයා අපික්කා. නතං දල්හං බන්ධන මාහු ධීරා ඕහාරිනං සිතිලං දුප් පමුංචං ඒ තම්පි චෙත්වාන පරිබ්බජන්ති අනපෙක්කිනෝ කාමසුකං පහාය. මේ ගාථාරත්නයන්ගේ සරල තේරුම යකඩින් කළ, දැවයෙන් කළ, බැබුස්තනින් කළ බන්ධනය නුවනැත්තූ දැඩි බන්ධනයක් සේ නොසලකයි. නමුත් සඳහන් කරනවා අඹුව නිසා, දරුවෝ නිසා, මැණික්, රංගරිදී මේවාගේ දේවල් නිසා ඇති වුණ බැඳීම අර මුලින් සඳහන් කරපු යකඩින් දැවයෙන් බැබුස්තනින් කරපු බන්ධනවලට වඩා හරි බලවත් කියලා. දෙවනි ගාථාවෙන් සඳහන් කළා නුවණැති පුද්ගලයා මේ බන්ධනය කොයි ආකාරයෙන්ද ලිහිල් කරගන්නේ. සඳහන් කළා ලිහිල් නොවු ලිහිය හැකි දැඩු බැඳුමයි කියත්. ඒ කියන්නේ පින්නතිනි නුවණැත්තා මේ බන්ධනයට දැඩි බැඳුම කියලා කියන්නේ මේ ලීවලින් දැවයෙන් යකඩින් කරපු බන්ධනවලට. ලීයෙන් යකඩෙන් එහෙම නැත්තං බැබුස්තනින් කරපු බන්ධනය මොන ක්‍රමෙන් හරි ඉවත් කරන්න පුළුවන්. නමුත් මේ අඹුදරුවන් පිළිබඳව තියෙන බන්ධනය, රංගරිදී මුතුමැණික් කෙරෙහි තියෙන බන්ධනය කපලවත් ඉවත් කරන්න පුළුවන්කමක් නෑ. ආන් ඒ නිසා නුවණැති පුජ්‍යලයා සියලු බලාපොරොත්තු සිඳ දාලා කාම සැපය අත්හැරලා තමන්ට යහපතක් හොයාගෙන බන්ධනවලින් මිදිල පිටත් වෙලා යනවා. ඒක කරන්න පුළුවන් නුවණැත්තෙකුට විතරයි. මේක තමයි මේ ගාථාවේ සරල තේරුම. අපි ඒක ටිකක් දේශනාවත් එක සාකච්ඡා කරමු. මේවාගේ ගාථා රතනයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ මොනවාගේ කාරණාවක් නිසාද කියලා. අපේ බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ භික්ෂූන් වහන්සේලා පිරිසක් පිණ්ඩපාතයට පිටත් වුණාම උන්වහන්සේලාට කාල වේලාව තිබුණා වැඩිපුරත් එක්ක. කියන්නේ එදා ටිකක් කලින් පිණ්ඩපාතයට පිටත් වුණා. පිඬුසිඟාගෙන යන්න තවත් කාල වේලාව ටිකක් තියෙන නිසා භික්ෂුන් වහන්සේලා සාකච්ඡා කළා අපි යමුද හිර ගෙදර බලන්න කියලා. හැමෝම කැමති වෙලා හිර ගෙදර බලන්න ගියා. හිර ගෙදරට ගියහම උන්වහන්සේලාට දකින්න ලැබුණා සමහර අය දැවවලින් බැඳලා. ඒතර කොහොමද දැවවලින් බැඳා කියලා කියන්නේ? පින්නතුනේ අපි කියන්නේ දඬු කඳේ දානවා කියලා. මං හිතන්නේ හුඟක් අය දැකලා තියෙනවා දඬු කඳ. එම් පාද දෙක අර විශාල ලීක් දෙකක් අතරට හිර කරනවා රවුමට සිදුර කපල. පාද දෙකේ මේ කෙන්ඩ ප්‍රදේශයේ කවුලුවට දාලා උඩින් තවත් ලීයකින් වහනවා. වහලා අනිත් පැත්තෙන් යතුරු දානවා. එතකොට දැන් මේ මහ ලී කොට දෙක ඇදගෙන යන්නත් බෑ, නැගිටලා යන්නත් බෑ, කවදහරි ගලවනකන් මෙහෙම ඉන්න වෙනවා. ඉතින් ඒ වගේම යකඩවලිනුත් එහෙම්මම බැඳලා. බැබුස්තන කියලා කියන්නේ අපි කොහු වගේ දේවල් යොදාගෙන වර්තමානයේ ඔය ලනු වගේ අඹරනවා වගේ, ඒ කාලේ ලනු වගේ අඹරපු ඒ සඳහා පාවිච්චි කරපු තෘණ විශේෂයක්. ඉතින් ඒ වගේන් හදාගත කඹවලින් බැඳලා සමහර අය බොහොම අවුවේ බැඳලා. ඉතින් මේ වාගේ නොයෙක් දුක් විඳිනවා මේ හිරකාරයෝ. ඒක දැකලා මේ භික්ෂූන් වහන්සේලාට හිතෙනවා, අනේ මේක මොන තරම්නම් දුකක්ද කියලා. මේ බන්ධනවල ගැට ගැහිලා විඳින දුක කවදද ඉවර වෙන්නේ කියලා. උන්වහන්සේලා බොහොම කනස්සල්ලෙන් කම්පාවට පත් වෙලා තමයි යන්නේ ඔවුන් විඳින දුක ගැන. එදා දහවල පිණ්ඩපාතේ වළඳලා අපේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා, අද හිරගෙදරට වැඩිය කාරණාව භාග්‍යතුන් වහන්සේට මතක් කරලා, හිරගෙදර ඉන්න හොරු විඳින දුක උන්වහන්සේලා බුදුරජාණන් වහන්සේට කියනවා, ස්වාමීනි අනේ මොන දුකක්ද මේ මිනිස්සු විඳින්නේ කියලා. අන් ඒ වෙලාවේ තමා අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රතනයන් දෙක දේශනා කොට වදාළේ. නතං දල්හං බන්ධන මාහුදීරා යදා යසං දාරුජං පබ්බජංච සාරත්ත රත්තා මණිකුණ්ඩලේසු පුත්තේසු ධාරේ සුචයා අපෙක්කා. අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, යකඩින් දැවයෙන් බැබුස්තනින් කළ යම් බන්ධනයක් වෙයිද මහණෙනි, ඒ හැම බන්ධනයක්ම නුවණැත්තෝ දැඩි බන්ධනයක් කියලා හිතන්නේ නැහැ. මැණික් වලින්, මිනිකොඩොල් වලින්, එහෙම නැත්තම් මැණික් ඔබ්බවල කරපු මේ කන් වල එල්ලෙන ආභරණ මේ වාගේ දේවල් වලින් මිනිස්සු මේවට තදින් ඇලෙනවා. සාර බව නිසා ඇලුන යම් තෘණයක් වේද පුතුන් කෙරෙහි හෝ අඹුවන් කෙරෙහි හා යම් බලාපොරොත්තුවක් යමෙකුට තියෙයිද? සාර බව නිසා ඇලුණු යම් තෘෂ්ණාවක් වේද? දරුවන් අඹුවන් කෙරෙහි යම් තෘෂ්ණාවක් තියෙනවද? ඒ තෘෂ්ණාව නැමති බන්ධනය අර යකඩින් දැවෙන් බැබුස්තනින් කරපු බන්ධනයට වඩා හරි බලවත්. ඒතං දල්හං බන්ධන මාහු ධීරා ඕහාරිනං සිතිලං දුප්පමුංචං. ඒතම්පි චෙත්වාන පරිබ්බජන්ති අනපෙක්කිනු කාමසුකං පහායාති. නුවණැති පුද්ගලයා මේ බන්ධනයට හේතුවෙච්ච කාරණාවල් මනාව නුවණින් විමසලා ඒ බන්ධනයට හේතුවන කාරණාව තෘෂ්ණාව ඉවත් කරන්න කටයුතු කරනවා. සඳහන් කරනවා, ලිහිල් නොව නොමුදා ලිය හැකි දැඩි බැඳුමක් කියලා මම මේ ලෝකේ කියන්නේ අඹ දරුවන්ට, දේපොළ ඉඩකඩම් වලට, රංගරිදී මුතුමැණික් වලට ඇති වුණු තෘෂ්ණාව සහිත බන්ධනයයි. නමුත් සඳහන් කරනවා, නුවණැත්තා මේ බැඳුමද සිඳ දාලා බලාපොරොත්තු නැති කම් සැපය අත්හැරලා පැවිදි වෙනවා. භාග්‍යතුන් වහන්සේ මේ ගාථා රත්නයන් දෙක දේශනා කළා. එතකොට බන්ධනය ගැන කතා කරහම මේ ලෝකෙ තියෙන දැඩි බන්ධනය කියලා කිව්වේ මොකේද පින්නතුනි? හිරගෙදර හොරු බැඳලා දාලා ඉන්නවා. ඔවුන් ගැට ගහලා තියෙන බන්ධනේ නෙමෙයි ඇත්තටම ලෝකේ දැඩි බැඳුම කියලා කියන්නේ. ලෝකේ දැඩි බැඳුමක් කියලා කියන්නේ තෘෂ්ණාවෙන් බැඳිච්ච එකට. මොනවටද තෘෂ්ණාවෙන් බැඳෙන්නේ? තෘෂ්ණාවෙන් බැඳලා ඉන්නවා අඹුවට, දරුවන්ට, ඉඩකඩම් වලට, රංගරිදී මුතුමැණික් වලට, හොයා සපයාගත්ත දේපල වලට, මේවට බැඳලා ඉන්නේ තෘෂ්ණාවෙන්. මේ බන්ධනය මෙහෙදි විතරක් නෙමෙයි පරලොවදි පවා අපිට දුකක්ම ගෙන දෙනවා. හිරගෙදර හොරුන්ට ඒ බැඳුම තියෙනතුරු දුකයි. නමුත් මේ තෘෂ්ණාවෙන් වෙච්ච බන්ධනය මෙලොව පරලොව දෙකම අපිට දුකක් අරගෙන එනවා. අනික අර බන්ධනය කොහොම හරි කපලා හරි ගලවන්න පුළුවන්. තෘෂ්ණා බන්ධනේ එහෙම කපලා කොටලවත් අයින් කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ නිසා මහන්නි දැඩි බැඳුම කියලා කියන්නේ මම ඕකට නෙමෙයි, මේ කාම සම්පත් වලට තියෙන බැඳීමයි කියලා දේශනා කළා. නමුත් නුවණැත්තා ඒ කාම සම්පත් වලට තියෙන බැඳීම පවා අත්හැරලා ඔහු ගැලවීමක් හොයාගන්නවා. කාමයන්ගෙන් නික්ම යනවා ඒ නුවණැති පුද්ගලයා. හැබැයි නුවණ මද පුද්ගලයා කාමේ ඇලිලා ගැලිලා සංසාරේ මහත් වූ දුකකට භාජනය වෙනවා. මේ කාරණාව පැහැදිලි කරන්න තවත් උදාහරණයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. මහණෙනි, එක්තරා පුරුෂයෙක් තමන්ගේ අම්මා තාත්තා බොහෝම හොඳට පෝෂණය කරමින් මව්පිය උපස්ථානයේ උසස්ම ආකාරයෙන් සිද්ධ කරමින් මහත් කුසල් ජීවිතයට එකතු කර ගනිමින් කටයුතු කරපු කාලයක් තිබුණා. දුක් විඳලා, කුලී වැඩ කරලා, ධනය හම්බ කරලා මව්පියන් පෝෂණය කළා. පස්සේ කාලේ මව්පියෝ දැඩි ලෙස මොහුට බලපෑම් කළා විවාහයක් වෙන්න කියලා. විවාහයට කොයි තරම් අකමැති වුණත් මව්පියන්ගේ බලපෑම නිසාම අකමැත්තෙන් නමුත් විවාහයක් වුණා. විවාහ ජීවිතයට ඇතුල් වුණාට ඔහුට විවාහ ජීවිතයේ මේ බැඳීම ගැන කිසි ප්‍රිය බවක් නැහැ. ඒ නිසා දවසක් බිරිඳට කතා කරලා කියනවා, මේ වෙනකොට දෙමව්පියෝ දෙන්නම මැරිලා සැමියයි බිරිඳයි විතරයි ඉන්නේ. බිරිඳට කියනවා, මට නම් මේ ජීවිතය ගැන කිසි සතුටක් නැහැ. එහෙනම් මට නිතරම ගෙදරින් යන්නමයි හිතෙන්නේ. මට පැවිදි වෙන්නයි හිතෙන්නේ. මට ඒකට අවසර දෙන්න බැරිද ඔබට කියලා. හැබැයි ඔහු දැනගෙන හිටියේ නැහැ මේ වෙනකොටත් ඔහුගේ බිරිඳ ගැබිනියක් කියලා. ඒ සඳහන් කළා, ස්වාමීනි, මං අම්මා කෙනෙක් වෙන්න සූදානම් වෙන කෙනෙක්. ඔබට බැරිද දරුවා බිහි කරනකන් ඉන්න කියලා. ඇයි එහෙම ඇහුවට පස්සේ දරුවා බිහි වෙන තුරුම අය කවදාවත් මම යන්නද කියන වචනේ ඇහුවේ නැහැ. ඇයට කිසිම අපහසුවකින් තොරවම දරුවා ලැබුණා. ඇයි ඊට පස්සේ දරුවා හදාගෙන ඉන්න වෙලාවේ ආයෙත් ස්වාමී අහනවා, එහෙනම් දැන් දරුවා ලැබුණානේ, ඔබටත් කිසිම දුකක් කරදරයක් උනෙත් නෑනේ මේ දරු ප්‍රසූතියේදී, දැන් මම යන්නද කියලා. ඇයි කියනවා, ස්වාමීනි, මේ දරුවා කිරිබීල ඉවර වෙනකන්වත් ටිකක් ඉන්න නැත්තම් මට අතින් බිම තියලා වැඩ පොලක්වත් කරගන්න ලැබෙන එකක් නෑ. ආයෙත් ඒ ගැන මුකුත්ම කතා කළේ නෑ. දරුවා කිරිබීල ඉවර වෙනකම්ම ගෙදර හිටියා. ඒ කියන්නේ දරුවට අවුරුදු දෙක තුනක්වත් වෙනකන් ගෙදර හිටියා. හැබැයි මේ කාලෙ තුල ඇය නැවත ගැබ් ගත්තා. දැන් ආයෙත් යන්නද කියලා මගෙන් අහන්න ගියොත් දැන් මේ දරුවත් ලැබෙනකන් ඉන්න කියලා ඇය කියනවා. ඒක හරියන වැඩක් නෙමේ. ඒ නිසා එක දවසක් ඇත් අත්හැරලා දරුවොත් අත්හැරලා සියල්ල අත්හැරලා ඔහු ඍෂි ප්‍රෞජ්ජාවෙන් පැවිදි වුණා. ඒ අපේ බෝසතාණන් වහන්සේමයි. මේ කාරණාව බුදුරජාණන් වහන්සේ දක්වලා දේශනා කළා. නුවණැත්තා සියලු බන්ධන සිඳලා තමන්ගේ ගමන යන්න පාර හදා ගන්නවා. බලාපොරොත්තු නැතිව කම් සැප අත්හැරලා දාලා පැවිදි වෙනවා. නුවණ තියෙන පුජ්‍යලයා. එහෙමනම් පින්නතුනි, මේ ගාතාරත්නේ සඳහන් කරපු බන්ධනය සාරත්ත රත්තා මණිකුණ්ඩලේසු පුත්තේසු ධාරේසු චයා පෙක්කා. ඊට කලින් සඳහන් කළා නතං දල්හං බන්ධන මාහු දීරා යං ආසයන් දාරුජම් පබ්බජයංච. නුවණැත්තෝ යකඩින් කළ දැවයෙන් කළ බැබුස්තැනින් කළ යම් බන්ධනයක් වේද ඒ බන්ධනේ දැඩි බැඳුමක් කියලා නොකියයි. නුවණැත්තෝ කියලා කියන්නේ නැත්නම් ධීරා කියලා කියන්නේ ඥානවන්තයා. ඊළඟට සඳහන් කළා මේ මැණික් කංගවල තියෙන ආභරණ, තවත් නොයෙක් රංගරිදී මුතු මැණික් ආභරණ, පුත්තු අඹදරු දේපල ඉඩකඩන්, මේවා තමයි මේ ලෝකෙ තියෙන ලොකුම බැඳීම්. හිතල බලන්නකො පින්නතුනි, අපි මුලිනුත් පැහැදිලි කළා දඬු කඳේ දාලා ඉන්න පුද්ගලයා ඒකෙන් ගලවන්න පුළුවන්. ලණු වලින් කඹ වලින් බැඳලා ඉන්න පුද්ගලයා ලණු ලිහලා ගලවන්නත් පුළුවන්, ලණු කපලා ගලවන්නත් පුළුවන්. නමුත් මෙතන සඳහන් කරන රංගරිදී මුතු මැණික් වලට ඇලිච්චාය බැඳිච්චාය ඒ බන්ධනයේ කොහොමද ලැහන්නේ? මෙතන තියෙන තෘෂ්ණාව නැමැති බන්ධනය, අතන තියෙන බාහිර බන්ධනයක්. තෘෂ්ණාව අභ්‍යන්තර දෙයක්, චිත්තසංතානයේ හටගන්න දෙයක්. කොහොමද මේ බන්ධනය ලැහන්නේ? මිනිස්සු මේ පංචකාමයේ නිසා, මෙතන මේ සමස්තයේ පොදුවේ කතා කරන්නේ පංචකාමයේ. මේ පංචකාමයේ නිසා මිනිස්සු කොච්චරනම් දුක් විඳිනවද? දැන් අර ස්වාමීන් වහන්සේ ඇවිල්ලා සඳහන් කළේ අර හිරගෙදර ඉන්න හොරු මොන තරම්නම් දුක් විඳිනවද? පින්නතනේ ඊට වඩා දුක් විඳිනවා මේ පංචකාමයට නතු වෙච්ච මිනිස්සු. හොඳට හිතලා බලන්න ජීවිතේ මොන දුක්ඛන්දරාවක් මිඳිනවද කියලා. අඹුව පෝෂණය කරන්න, දරුව පෝෂණය කරන්න, සමාජ වටපිටාවට තරාතිරමට අනුව ජීවත් වෙන්න, ඔවුනොවුන් පරයා කැපී පෙනෙන්න, අනුන් ළඟ දෙවෙනි නොවෙන්න, මේ වගේ දේවල් වෙනුවෙන් කොච්චර දුක් විඳිනවද මිනිස්සු? උදේ පාන්දර අවදි වෙනවා, රැකියාවට යනවා. ඊටත් කලින් කල්පනා කළොත් යහපත් සාර්ථක ජීවිතයක් ගත කරන්න කියලා හිතාගෙන ලාභාලාවදී ඉගෙන ගන්නවා. මේ කියන්නේ ඉගෙන ගන්න එපා කියන එක නෙමෙයි. නමුත් මේ අධ්‍යාපනය නිමා කරන තුරුත් මහ දුකක් විඳිනවා. එන්න එන්න ලොකු බැඳීමක් ඇති වෙනවා. අනික් අයට වඩා හොඳට මම ඉගෙනගෙන මෙහෙම ගමනක් යන්න ඕන කියලා. ඊට පස්සේ ඒ බැඳීම මුදුන්පත් කරගන්න රෑ දවල් මහන්සි වෙනවා. පස්සෙන් පස්සේ බලාපොරොත්තු වෙච්ච විදිහට ඒ රැකී රක්ෂා ලැබෙනවා. දැන් බලන්නකො, මේ රැකියාවට හැමදාම උදේ පිටත් වෙනවා, රැයින් රැ වෙලා ගෙදර එනවා. වෙලාවට යන්න ඕනේ, වෙලාවට පිටත් වෙන්න ඕනේ. ඔය කාලය තුල තමන් හමුවෙන්න එන අයට මූණ දෙන්න ඕනේ, ඒ අයගේ ප්‍රශ්න ගැටලු निराකරණය කරන්න ඕනේ, ඒ අය කියන දේවල් අහගෙන ඉන්න ඕනේ. දැන් මේ ගත කරන කාලය, මේ රැකියාව කරන තැන, තමන්ට තමන්ගේ ආධ්‍යාත්මික විමුක්තිය වෙනුවෙන් යමක් කරගන්න අවකාශයක් නැති කාලයක්. නමුත් මේ ගත වෙලා යන කාලය අවුරුද්දක් අරගෙන බැලුවොත්, අවුරුද්දි පැය කීයක් රැකියා ස්ථානයේ ගෙවිලා ගියාද මේ ජීවිතේ? එතකොට තමන්ට ආධ්‍යාත්මික වශයෙන් දන්න කෙනෙක් නම්, සසර ගැන ටිකක් තේරුම් ගත්ත කෙනෙක් නම්, ඔහු හිතනවා මට කොච්චර පාඩුද ඒක. පින්නතුනි, අපි හැමෝම අද මෙහෙම හිටියට හෙට වෙනකන් ජීවත් වෙන අය වෙයි කියලා කාටවත් කියන්න බෑනේ. මෙලව ජීවත් වෙනවා කියලා කියන්නේ මරණයට සූදානම් වීමයි. ඇයි මරණයට සූදානම් වෙනවා කියලා කියන්නේ? අපි ජීවිතයේ සූදානම් වෙන දේවල් කොච්චර තියෙනවද? ඉගෙන ගන්න සූදානම් වෙනවා, විභාගයට සූදානම් වෙනවා, රැකියාවට යන්න සූදානම් වෙනවා. මේ විදිහට ජීවිතයේ සූදානම් වෙන දේවල් කොච්චර තියෙනවද? සමහරු විවාහ වෙන්න සූදානම් වෙනවා, සමහරු දික්කසාද වෙන්න සූදානම් වෙනවා. මේ වගේ අවස්ථා හිතලා බලන්නකෝ. මේ නොයෙක් දේවල් වලට පූර්ණ සූදානමක් තියාගන්න අපි, පූර්ණ සහ පූර්ව සූදානමක් තියාගන්න අපි මරණයට සූදානමක් තියෙනවද කියලා කල්පනා කරන්නකෝ. නොමැරෙන මිනිස්සු වගේ ජීවත් වෙන්න උත්සාහ කරනවා. මරණයට සූදානමක් නැහැ. නමුත් ඇත්තටම ජීවත් වෙනවා කියලා කියන්නේ මැරෙන්න සූදානම් වෙන එකට. මේ ලෝකේ ඉපදුනොත් අනිවාර්යයෙන්ම මැරෙන්න වෙනවා. එහෙනම් මැරෙන තුරු අපි ජීවත් වෙනවා. ඒ ජීවිත කාලයේ වැඩියෙන් ඒකාන්තයෙන් උරුම වෙන මරණයට මූණ දෙන්න සූදානම් වෙන්න ඕනේ. මරණයට මූණ දෙන්න සූදානම් වෙන කෙනා මොනවද කළ යුත්තේ? බුද්ධෝත්පාදයක නම් ඔහු මුලින් තිසරණ සමාදන් වෙන්න ඕනේ. තිසරණ මත පිහිටන්න ඕනේ. උතුම් පංචශීලය ආරක්ෂා කරන්න ඕනේ. උපෝසත සිල් ආරක්ෂා කරන්න ඕනේ පොය දවසට. ඊට අමතරව හොඳට දම් පැන් දෙන්න ඕනේ. මනාව දානේ සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. යමෙක් මේ ටික කරගෙන නම් ඒ පුද්ගලයා මරණයට සූදානම් වෙච්ච කෙනෙක්. මොකක්ද ඔහුට ලැබෙන ලාභේ? මනා සීලයක කටයුතු කරපු නිසා මරණයෙන් පස්සේ මීට වඩා හොඳ තැනක උපදිනවා. හොඳට දන් දීලා තියෙන නිසා, සකසලා පිළියෙල කරලා මනාව පිළිගන්වලා තියෙන නිසා අවශ්‍ය දේවල් අවශ්‍ය වෙලාවට අඩුපාඩු නැතුව තමන්ට මතු ජීවිතවල ලබන්න ඒක මහත් උපකාරයක් වෙනවා. එතකොට දැන් බලන්න, අර මුලින් සඳහන් කළා වගේ විභාග ඉලක්ක කරගෙන, රැකී රක්ෂා ඉලක්ක කරගෙන, ආවාහ විවාහ ඉලක්ක කරගෙන මේ නොයෙක් දේවල් වලට සූදානම් වෙමින් ඉන්න මිනිස්සුන්ටත්, සූදානම් වෙලා ඒ දේවල් මුදුන්පත් කරගත්ත අයටත්, තමන් වෙනුවෙන් සාධාරණයක් කරගන්න විවේකයක් තියෙනවද කියලා හොඳට හිතලා බලන්න. ඒගොල්ලන්ට ඇත්තටම විවේකය අඩුයි. බණක් අහන්න යං කීවත්, දානෙකට මානෙකට යං කියල කීවත්, සමහරලාට උපෝසත දවසේ සිල් ගන්න යමු කියල කීවත්, මේ අයගින් පිටවෙන වචනයක් තියෙනවා. මොකද්ද මේ පිටවෙන වචනේ? කතා කෙරුවට ඔව්වට එන්න කොහෙද වෙලාවක්? ඇයි වෙලාව නැත්තේ? මේ වෙලාව කැප කරලා ඔහු මොනවද කරන්නේ? පංචකාමයේ එක් රැස් කරන එක නෙමේද? රාගයයි, ද්වේෂයයි, මෝහයයි, මේ අකුසල ධර්මතා තුනෙන් ඔහු රෑ දවල් දෙකේම මිරිකි මිරිකි පීඩාවට පත්වෙනවා. නමුත් ඔහු අහන්නේ ඔවට එන්න කොහෙද විවේකයක්? ඔව්ව කරන්න කලින් අපිට තව කරගන්න දේවල් තියෙනවා කියලා කියන ඇත්තිනවා. ඒ කියන්නේ මරණය ගැන කල්පනාවක් ඇත්තෙම නෑ. සදාකාලිකවම ඉන්න වගේ ලෑස්තිය. එහෙම ඉන්න පුළුවන් නම් හොඳයි. නමුත් ඉතින් එහෙම ඉන්න බෑ. එතකොට දැන් මහ බන්ධන ගොඩක් තියෙන නිසානේ මේ දේවල් අත්හැරලා සිල් ගන්න, බණ අහන්න මේ යන්න බැරි බන්ධන ගොඩක්. ඒ බන්ධන තමයි මුලින් සඳහන් කළේ. දැන් කවද්ද මේගොල්ලෝ විවේකයක් ගන්නේ? දැන් විවේකයක් නැහැ කී කියා බන්ධන වල බැඳිලා කවද්ද විවේකයක් ගන්නේ? විවේකයක් ගන්නව නම් ඒ ඇයි ඉතින් විවේක ගන්න මේ ලෝකේ දැන් වෙලාවක් නැහැනේ. කාටද විවේක කියලානේ අහන්නේ. එනක් ඉතින් නිරේ පැත්තට ගිහිලා තමයි විවේක ගන්න වෙන්නේ. මැරුණගෙන් පස්සෙවත් නිදහසක් තියෙයිද කියලා සමහරු කියනවා. නැහැනි පින්නතින ඔහොම ඉඳලා මැරුණහම නිදහසක් කොහොමත් නැහැ. සතර අපායි ඉපදිලා කොයිද නිදහසක්? අතරක් හිඩැසක් නැතුව එක දිගට දුක් විඳින්නයි තියෙන්නේ. නමුත් එක දිගට සතර අපායේ දුක් විඳින්න තියෙන ඒ දුක්ඛිත ආත්ම භාවයෙන් අත මිදිලා තමන් ඉන්න තැනට වඩා හොඳ තැනක උපදින්න පාර හදාගන්න ධර්මයේ මග අපුරුවට කියලා දීලා තියෙනවා. අර තෘෂ්ණාව නිසා මේ මගට බහින් නැතුව පංචකාමයේ එකතු කරන්නම කැප වෙනවා. ඒකටම බැඳිලා ඉඩමක් බවන්න ඕනේ. දැන් හාල් සුද්ධ කරලා, හාල වැටවල් දාලා, වලවල් කපලා, පැල ඉඳවල ඔක්කොම ඉවරයි. නමුත් එතෙන්ද ආයේ පොහොර දාන්න, වතුර දාන්න, නැවත උදුළු ගන්න, උදේ ඉඳලා රැයින් රෑ වෙනකන් වයසේ අග්ගිස්සට ගිහිල්ලා ඉඳගෙනත් තාමත් අත්හැරගන්න බැරුව තාමත් ඒ හේනේ කුඹුරේ නතර වෙලා. එහෙම අය විතරක් නෙමෙයි, අනික් හැමෝම එහෙමයි. රැකියා කළ අයත් එහෙමයි. තවත් නොයෙක් ඉඩං වවපු ඉඩං හිමියොත් එහෙමයි. මේ හැම කෙනෙක්ම දැන් මේ බන්ධනයෙන් ගැලවී ගන්න බැරුව මොනතරම් ඔවුන් දුකක් විඳිනවද කියන කාරණාව බාහිරින් බලාගෙන ඉන්න කෙනෙකුට තමයි පේන්නේ. හැබැයි කොයිතරම් දුකක් තිබුණත් ඔවුන්ට ඒක දුකක් වගේ දැනෙන්නේ නැහැ. මොකද කාමය ඊට වඩා හුඟක් ඉස්මතු වෙලා තියෙන නිසා. බොහෝම දුක් සහිතයි. නමුත් ඒක දුකක් කියලා දැනෙන්නේ නැහැ. කාමයේ ඉස්මතු වෙලා. එතකොට මේ පංචකාමය සත්වයා කොයිතරම් පීඩාවට පත් කරනවද? දැන් පින්නතින් හිතලා බලන්න මේ කාමා කියන වචනේ විස්තර කරනකොට කොච්චර කරුණු බුදුරජාණන් වහන්සේ දේශනා කළාද? කාමයෝ කියලා කියන්නේ මස් කැටියක් වගේ කියලා එක තැනක සඳහන් කළා. ඒ කාමයෝ මස් කැටියක් වගේ කියලා කියන්නේ දැන් අපි කියමු උකුස්සෙක් මස් කැටියකුත් අරගෙන අහසින් පියාඹලා යනවා. තවත් උකුස්ව සහ තවත් කුරුල්ලෝ ඔහුව දකිනවා. එතර මස් කැටිය ඩැහැගැනීම සඳහා ඔවුනුත් ඒ සතාව ලොහු බඳිනවා. මස් කැටිය ගන්න ඔවුනුත් පස්සෙන් එලවගෙන යනවා. නමුත් අර සතා කීයටවත් මස් කැටිය දෙන්නේ නැහැ. මොනම ක්‍රමෙන් හරි වෙනත් සතෙක් ඔහුගෙන් මස් කැටිය උදුරගත්තොත් එතන ඉඳලා අර සියලු දෙනාම මස් කැටිය උදුරගත්ත සතාගේ පස්සෙන් යන්න පටන් ගන්නවා. එතකොට මේ පංචකාමයෙන් යම් කෙනෙක් පොහොසත් වෙනකොට ඔහුට එරෙහි වෙන හතුරෝ පිරිස, ඔහුට එරෙහිව කටයුතු කරන්න සූදානම් වෙන හොරු පිරිසක් නිරායාසයෙන් නිර්මාණය වෙනවා. එතකොට මේ හතුරන් මොනව කරයිද? ආන්ගේ හතුරා මේ කාම සම්පත් වලින් පොහොසත් වෙච්ච මිනිහා දිහා හැම වෙලාවෙම බල බල ඉන්නේ. සමහර ලාට ගෙදර මංකොල්ල කනවා. එහෙම නැත්නම් දරුවෝ පැහැර ගන්නවා අල්ලස් ඉල්ලන්න. එහෙම නැත්නම් බිරිඳ පැහැර ගන්නවා. එහෙමත් නැත්නම් ස්වාමියාව පැහැර ගන්නවා. මේ ආදී නොයෙක් ක්‍රමත් ඔවුන් අනුගමනය කරනවා. ඒ විතරකුත් නෙමෙයි, ඉඩකඩන් අත්පත් කරගන්න කොයිතරම් නඩු හබ කියනවාද. ඊළඟට පින්නතින් මේ ගෙවල් දොරවල් හැමදාම එක විදිහට පවත්වගෙන යන්න කොයිතරම් කැපකිරීම කරනවාද. අර මස් කැටිය ගත්ත දෙවනි සතාගේ පස්සෙන් අනික් අය පන්නනවා වගේ ධනයකින් පොහොසත් වෙන්න වෙන්න, දේපලින් සමෘද්ධවත් වෙන්න වෙන්න, ඒක ඉවසන්න බැරි පිරිසක් හැම වෙලාවෙම මාන බලනවා ඔහුගේ ආර්ථිකයේ කඩාවැටෙන්න, ඔහුව විනාශයට පත් කරවන්න. ආන් ඒකයි සඳහන් කළේ උකුස්සෙක් අරගත්ත මස් කැටියක්, නැත්නම් මස් කැටියක් අරගත්ත උකුස්සෙක් අන් සතුන්ගෙන් කොයිතරම් පීඩාවට පත් වෙනවද? මේ පුද්ගලයාත් අනිත් අයගෙන් පීඩාවටම තමයි පත් වෙන්නේ. එතනත් එතකොට තමන්ට සහනයක් නැහැ. බලාපොරොත්තු මට්ටමට ආර්ථික පිරිවැයක් සම්පූර්ණ කරගත්තා කියලා කියමු. නමුත් සැනසීම නැහැ නේ පින්නතුනි. කී දෙනෙකුට බයේ කටයුතු කරන්න ඕනද? හොරු හතුරු එයිද? දුවා දරුවන් පැහැර ගනීද? ස්වාමියා බිරිඳ පැහැර ගනීද? මේ වාගේ ප්‍රශ්න ගොඩක රෑ දවල් දෙකේම අතරමං වෙනවා. කාමයෝ තනසුලක් වගේ. අතහැරියේ නැත්තං තනසුල ගිනි තියාගෙන, නැත්තං අපි කියන්නේ හුළුවත්ත කියලා. මේක දල්වලා අතේ තියාගෙන ඉන්නවා. ඒක දෙවි 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 එනවා. අතහැරියේ නැත්තං අත පිලිස්සෙනවා. තමන් අල්ලගෙන ඉන්න ගිනිහුලෙන් තමාගේ මත පිලිස්සෙනවා වගේ දහදුක් විඳලා හරි හම්බ කරගත්ත මේ පංචකාමයේ තමාවම පුච්චෙනවා. ඒ කොහොමද තමාවම පුච්චෙනවා කියලා සඳහන් කළේ අපේ පින්නතුන්ට මතක ඇති අපේ බුදුරජාණන් වහන්සේක තැනක කාන්තාව පිරිසකට දේශනාවක් කළා. 11 ගින්නක් පිළිබඳව රෑ දවල් දෙකේම මේ ශරීරය ගිනි 11කින් පිච්චෙනවා. කෝනු හාසෝ කිමානන්දු නිච්චං පජ්ජලිතේ සති අන්ධකාරේන ඕනද්ධා පදීපංන ගවිස්සත. භාගිතුන් වහන්සේ දේශනා කරනවා කෝනු හාසෝ කුමන හිනාවක්ද, කිමානන්දු මොන සතුටක්ද, මොනාද ආනන්දයක්ද, මොන සතුටක්ද? නිච්චං පජ්ජලිතේ සති නිතරම 11 ගින්නකින් පිච්චි පිච්චි ඉන්නේ. එහෙම පිච්චෙනකොට කුමන සතුටක්ද? අන්ධකාරේන ඕනද්ධා පදීපංන ගවිස්සත. ජීවිත අඳුර නැති කරන්න, තෘෂ්ණාවේ අන්ධකාරය නැති කරන්න, බුද්ධාන්තරයක් ලැබිල තියෙන වෙලාවේ ප්‍රඥාගේ ආලෝකය දරාගන්ඩ. ඒ ආලෝකෙන් ආලෝකමත්වෙන්ට. ඒ ආලෝකය තුළින් පොහොසත්වෙන්ට. ඒ ආලෝකය තුළින් මග නොමග දකිින්ට. එ අන්දකාරීන ඕනද්දා පදීපංන ගවිස්සත ප්‍රඥාව නැමති ඇහැ පහළ කරගන්න කර කියන්නේ. පින්නතුන ඒ ප්‍රඥාව හරියට යොදාගත්ත නැත්තං ප්‍රඥාවෙන් යමක් හරියට අවබෝධ කරගත්ත නැත්තං මහත් දුකකට මහත් කරදරයකට මහත් වේදනාවකට පත්වෙන්නේ සිද්ධ වෙනවා. එනම් මේ කාම සම්පත් නිසා අපි කොයි තරං දැවෙනවද. දේපොල විනාස වෙච්චහම ඉඩකඩන් සත්තු සිව්පාව විනාස කරහම යාන වාහන තැනතැන හැපිල කැඩිල බිඳුනහම හදාගත්ත ගෙදර පැත්තක් කඩා වැටුණු මේ ආදි වශයෙන් නොයෙක් කරුණු කාරණා සම්බන්ධයෙන් කල්පනා කරලා බලනකොට අපි කොයි තරං දැවෙනවද. චිත්ත පීඩාවට පත්වෙනවද. එක දැවීමක් පිලිස්සීමක් එකොළොස් ගින්නකින් පිලිස්සෙනකොට කුමන සතුටක්ද කියලාහන්නේ. මොන ආනන්දයක්ද මොන සතුටක්ද. මේක තම කාමයන්ගේ හැටි. හැම තැනම කාමේ සම්බන්ධයි නම් ඒ හැම තැනකම දුකක් තියෙනවා. ආන්ගේ නිසා පින්නතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ලෝකේ බන්ධනය කියලා කියන්නේ මේකට. මේ බැඳීම ගැලවෙන්නේ ගලවා ගන්න උත්සාහ දරන්නෙත් නැහැ. මෙන්න මේ බැඳීම සංසාරගත ජීවිතේ තව බොහෝ දුරට දික් කරනවා. නිමක් නැති තරම් සසර දික් කරනවා. මේ බැඳීමක් නිසා. පින්නතුනි මේ බන්ධනය මාව ගෙනියන්නේ නිරයට නම් ඒකට බැඳෙන්න වටිනවද? සමහර කෙනෙක් ඉඩකඩන් වලට බැඳිලා මෙරෙල යන්නෙත් ඒ බන්ධනය තියෙද්දිමයි. මුලින් මතක් කලන්න ඒක කපන්න බෑනේ. හිතේ ඉපදිච්ච තෘෂ්ණාව නැමති බැම්ම කපන්න පුළුවන්කමක් නැහැ. ඒක කපනවා නම් කපන්න පුළුවන් නුවණ නැමති ආයුධයෙන්ම විතරයි. බාහිර ආයුධ වලින් ඒක කරන්න බෑ. බැබුස්තන කපන්න පුළුවන් බාහිර ආයුධ වලින්. දඬු කඳ කපන්න පුළුවන් බාහිර ආයුධ වලින්. නමුත් තෘෂ්ණා බැම්මෙන් බැඳිච්ච කෙනා ඒකෙන් මුදවන්න බෑ. ආන් ඒක නිසා තමන්ට ලැබිච්ච වටිනා මනුස්ස ජීවිතයේ මේ පංචකාමයේ තුල අසරණ වෙනවා. පින්නතුනි අපේ භාග්‍යතුන් වහන්සේ මැනවින් කරුණු පැහැදිලි කරනකොට නැවත දේශනා කළා. මහණෙනි මේ දේපලවලට නැත්නම් පංච කාමයට බැඳුන මිනිස්සු මැරිලා ගිහිල්ලා ප්‍රේත ලෝකවල ඉපදිලා ආයෙත් මේ තැන්වලටම බැඳිලා එනවා. අපි පින්නතුනි ඒවා ඕන තරම් ප්‍රායෝගිකව ජීවිතයේ දකිනවා. ඉඩකඩන් පිළිබඳව තණ්හාවෙන් මැරිච්ච අය, රංගරිදී මුතු මැණික් පිළිබඳව තණ්හාවෙන් මැරිච්ච අය, දූදරුව සම්බන්ධයෙන් තණ්හාවෙන් මැරිච්ච අය, මිලමුදල් සම්බන්ධයෙන් තණ්හාවෙන් මැරිච්ච අය, මේ කී දෙනෙක් නැවත ඔය ප්‍රේත ආත්මවල ඉපදිලා අපිට කරදර කරනවා කියලා සමාජය ඇහෙන්න දකින්න ලැබෙනවද? එතකොට දැන් ජීවත් වෙන අයටත් කරදරයක්, ඔහුගේ තෘෂ්ණාව ඔහුටත් කරදරයක්. ඔහුගේ තෘෂ්ණාව මොකද? ඔහුට ප්‍රේත ලෝකෙ ඉපදෙන්න සිද්ධ වුණා. ඔහුට ප්‍රේත ලෝකෙ ඉපදෙන්න සිද්ධ වුණා මේක නිසා. දැන් ප්‍රේත ලෝකෙ ඉපදිලා ඇවිල්ලා මිනිස්සුන්ට කරදර කරනකොට මේ මිනිස්සු ආයෙත් කරදරයකට පත්වෙනවා මේ ගැටලුව නිසා. ඊළඟට මිනිස්සු ප්‍රේතයාව ගෙදරින් පන්නන්න නොයෙක් ක්‍රම පාවිච්චි කරනවා. ඒ අතර තව සමහරු අය ප්‍රේතයා අල්ලලා බලවල් වල දාලා සිමෙන්ති දාලා කොන්ක්‍රීට් දාලා වහනවා. මේවාගේ නොයෙක් ක්‍රමත් අපි දකිනවා. ඉතින් මැරිලා ගිහිල්ලත් ජීවත් වෙලා ඉන්න අයටත් වද දීදී ඔවුනුත් ඉමහත් කරදරවලට මුහුණ පානවා. මොකද කවුරුවත් ඔවුන්ට පින් රැස් කරගන්න අවස්ථාවක් ලබලා දෙන්න සූදානම් නැහෙනි. සමහරලාට එහෙම කරන්නත් බැහැනි. පින් කරලා පින් අනුමෝදන් කරන්න පුළුවන්. දැන් බාණ්ඩ බන්ධනයක් මෙලවයි පරලවයි දෙකම විනාශ කළා නේද කියලා. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ. මේක තමයි බැඳුම. දරුවන්ට බැඳුනහම, බිරිඳට බැඳුනහම තමන්ගේ තියෙන මානසික නිදහස කොයිතරම් අවම වෙලාද? කොයිතරම් දුර ගමනක් ගියත්, විදේශ රටක ගියත් ගෙදර මතක් වෙනවා. දරුවෝ මතක් වෙනවා. බිරිඳ සිහිපත් වෙනවා. ඒ අයට ලෙඩක්ද, දුකක්ද, කරදරයක්ද, කාගෙන් හරි පීඩාවක් බාධාවක්ද, ඒ පැත්ත හිතන්නත් ඕනේ. අන්‍ය වූ පුරුෂයන් තමන්ගේ බිරිඳ දිහා සමහරවල් රාගයෙන් බලනවද? ඇය අන්‍ය පුරුෂයන් දිහා රාගසිත උපදව ගන්නවද? සැක මුසුව ඒ කාරණා පිළිබඳවත් හිතනවා. ඉතින් මේ යම් කරුණක් සම්බන්ධයෙන් සුළු පටු සැකයක් මත වුණොත් එතන ඉඳලා ඒ පුජ්‍යලය දැවෙන්න පටන් ගන්නවා. බාණ්ඩ බන්ධනයක තරම, නිදහස කොයි තරම් සීමා සහිත වෙලාද මේ බන්ධනයත් එක්ක. අං ඊසා බුද්ධාදී වූ ධීරයෝ, ධීරයෝ කියලා කියන්නේ මහා ප්‍රඥයෝ, යකඩින් කළ හැකිලි බැඳුම්, දඬුයෙන් කළ දඬුකඳ බැඳුම්, බැබුස්තන අඹරලා කළ මේ කඹවලින් කරපු බැඳුම්, මේ ආදී හැම බැඳුමක්ම කඩු, කිනිසි, පිහිය ආදී කපලායින් කරන්න පුළුවන්. නමුත් සඳහන් කළා මේ එකද බැම්මක්, දැඩි බැම්මක් යැයි මං සඳහන් කරන්නේ. නමුත් දේශනා කරනවා මැණික්, මුතු, රං, රිදී මේ ආදී දේවල්, ඉඩකඩ, ඉඩකඩන්, දේපොල, යානවාහන, සල්ලි මිල මුදල්, ස්වාමියා බිරිඳ, දුවාදරුවෝ, මේ සියලුම දේවල් මේ ලෝකේ මහ බන්ධන, කපලා ඉවත් කරන්න බැරි බන්ධන. පිහියෙන් කපන්න බෑ, කියතෙන් කපන්න බෑ, නියනෙන් කපන්න බෑ, එහෙමත් නැත්නම් වතුරෙන් කපන්න බෑ, ගෑස් වලින් ගින්දරෙන් කපන්න බෑ, මේ කිසිම දෙයකින් මේ බන්ධන කපන්න බෑ. ආන් ඒක නිසා සඳහන් කළා එහෙම කැපිය නොහැකි බන්ධන කපන්න පුළුවන් වෙන්නේ ඥානවන්තයාට ප්‍රඥාව නැමැති නුවණින් විතරයි කියලා. ප්‍රඥාවෙන් කපන්න පුළුවන් ඒ ඔක්කොම. තමන්ට තියෙන දුක, තමන්ට දැනෙන දුක, මේ සියලු දුක් අත්හැරලා නිදහස් වෙන ක්‍රමයකුත් ලෝකෙ තියෙනවා කියලා තේරුම් අරගෙන ලෞකික සම්පත් සියල්ල අමතක කරලා අත්හැරලා යමෙක් ගිහිල්ලා ප්‍රෞජ්ජාවට භාජනය වෙනවා නම් ඔහු අර පංචකාමී ඔක්කොම අත්හැරලා ගිහිල්ලා තියෙන්නේ. ආයේ ඒ ගැන හිතන්න දෙයක් නැහැ. ඒ ගැන හොයන්න දෙයක් නැහැ. බලන්න විමසන්න දෙයක් නැහැ. මොකද තමන් ඒවත් අත්හැරලා තියෙන්නේ. ආන් ඒක නිසා නුවණැති පුජ්‍යලයා පංචකාමයේ අත්හැරලා දාලා ගිහිල්ලා සංසාරයෙන් එතර වෙන්න වීරිය වඩෙනවා. කිසිම බැඳුමක් නැති කෙනෙක් පුදුම සැහැල්ලුවක් භුක්ති විඳින්නේ. ඒ තමයි ජීවිතයේ විඳින අය. නමුත් සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයා තියෙන බැඳුම් මදිවට තව නොයෙක් බන්ධනවලට ගොදුරු වෙනවා. අන් ඒක නිසා ප්‍රඥාව නැත්තං ප්‍රඥාව නැති සත්වයා තෘෂ්ණාවෙන් බැඳලා සතර අපායේ හෙළන ලෝකයක් මේක. ප්‍රඥාවන්තයා එවන් ලෝකයක් තුල තමන්ගේ නුවණ නිසා සතර අපායෙන් මිදෙන මඟ පාවිච්චි කරලා සංසාරයෙන් එතෙර යන්න කටයුතු කරනවා. ඔබත් ඔබේ ජීවිතය තුල මේ සඳහන් කරපු ආකාරයේ නොඑක් බැඳුම් කරවලට යටත් වෙලා ඉන්න අය. ආන් ඒක නිසා මේ බන්ධනයන්ගෙන් වහවහා මිදිලා තමන් වෙනුවෙන් කරගත යුතු සාධාරණේ බුද්ධාන්තරේ ලැබිලා තියෙන වෙලාවේ සම්පූර්ණ කරගත්තේ නැත්නම් ආයේ කොයි කාලයකට අවස්ථාව ලැබෙයිද දන්නේ. ආන් ඒක නිසා හැම වෙලාවෙම උත්සාහ කරන්න සතර අපායෙන් ගැලවෙන මාර්ගයේ ඉස්සරහට යන්න.